Order, please. කතානායක ඔලයාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 221 ව්‍යවස්ථා ප්‍රකාර සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ නැමැති පනත් කෙඳුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඉදිරිපත් කළ ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන දීමට කැමැත්තෙමි. මෙම පනත් කෙඳුම්පත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්ක නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 ව්‍යවස්ථා ප්‍රකාරව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙරුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 7ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. තුන්වැනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව 2019 මාර්තු 19 වෙනි දින මා විසින් ප්‍රපාතන විරෝධී සහ පතිතෝලන බදු ආරක්ෂණ පියවර සහ සුලා බදු සංශෝධන නැවත පනත් කෙනුම්පත්ති සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකයා විසින් ලිපි ලේඛාදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154/6 ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණාධිපති වර්ගයේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 25 වෙනි කොටස සහ 2016 මුදල් වර්ෂය සඳහා විගණාධිපති වර්ගයේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 12 සහ 13 වෙනි කොටස සහ දෙවැනි කාණ්ඩයේ පළවෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
ඒකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති අධිකාරී කුමාර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 203 වෙනි අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 8/14 සහ 30 වගන්ති සමග කියවිය යුතු එකී පනතේ 237 වෙනි වගන්ති යටතේ මෝටර් වාහන ගාස්තු නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 15 වෙනි දිනෙහි අංක 2054/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 203 වෙනි අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 143 වෙනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 237 වෙනි වගන්ති යටතේ මෝටර් වාහන අධිවේගී මහා මාර්ග නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 15 වෙනි දිනෙහි අංක 2054/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 203 වෙනි අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 215 ආ වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 237 වෙනි වගන්ති යටතේ ස්ථානීය දඩ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 15 වෙනි දිනෙහි අංක 254/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සහ නියෝග ප්‍රවාහනය සහ සංනිවේදනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, සුරාබදු ආඥා පනතේ 52 අධිකාරිය වූ 32 වෙනි වගන්තිය සමග කියවිය යුතු 25 වෙනි වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2017 දෙසැම්බර් 11 වෙනි දිනෙහි අංක 249 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය අංක 104 දරන සුරාබදු නිවේදනය මම ඉදිරිපත් කරමි. එම නිවේදනය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික කටයුතු පීතේ දර්ශන හා ඇගයුම් අධ්‍යයන අංශයක් පිහිටවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් පළවෙනි දිනැති අංක 1995/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යාව අධ්‍යයන අංශයක් සහ විවහාර හා විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 15 වෙනි දිනැති අංක 2045/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2008/14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියේ පනතේ 3/4 වගන්ති යටතේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජුනි 16 දිනැති අංක 1867/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 දෙසැම්බර් 29 වෙනි දිනැති අංක 2052/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම, රජයේ මුදල් පින්බලයේ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති එම් සුමන්දිර මහතා වෙනුවෙන් ගරු මොහමඩ් නවාවි මහත්මයා ඉදිරිපත් කරනු ඇත.
Honorable Speaker, I present the report of the Committee of the Public Finance on order under Section 3, Special Provision Act No. 13 of 1989. Note on the supplementary allocation given from the Budget Support Services and Contingent Liabilities provision made under the Department of National Budget as per the introduction note of the annual estimates and revision of salaries and allowances of the Honorable Chief Minister and the judges of the superior courts, which were referred to the said committee.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව ඒ සභාපති ගරු ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගැන්වීම. ගරු අශෝක අබේසිංහ මහත්මයා,
ගරු කථානායකතුමනි, කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණය කිරීමේ පනත් කෙටුම් පත 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් 3/2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 4/2013 සහ 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තා සහ 5/2015 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
හොඳයි, පෙරසම් පිළිගැන්වීම. ගරු TB එකනාග මැතිතුමා, ගරු මහින්දානන්ද අරුද්ගමගේ මැතිතුමා, ගරු මහින්දානන්ද අරුද්ගමගේ මැතිතුමා, පෙරසම් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, උඩුකම්පොළ වීදියවත්ත වෙන්දේසිවත්ත කිත්සිරියන් ලිපිනේ පදිංචි SS ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පිටසම පිළිගන්නවා.
ගරු ලකී ජාවදර මැතිතුමා,
ගරු කථානායකතුමනි, තලාතුවේ ගොඩම්පිටිය බෝගානන්ද අංක 103 දරන ස්ථානයේ පදිංචි BG දැසින බෝගානන්ද මහත්මයා ඉදිරිපත් කළ පෙස්සම පිළිගන්නෝමි.
මේ පෙස්සම මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා, කර්මාන්ත මානජ කටයුතු ගරු අමිත්තුමාගේ ඇසීමට, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා සුදේශ කටයුතු අමිත්තුමාගේ ඇසීමට, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා,
මම අහනවා ගරු කථානායකතුමනි,
සුදේශ කටයුතු අමිත්තුමා වෙනුවෙන්.
ගරු කථානායකතුමනි, පිළිතුර A1 රාජ්‍ය ආයතන 1047/46යි. A2 LTT ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද රාජ්‍ය ආයතන 104යි. A3 එම වකවානුවේ පැවති තත්ත්වය අනුව එවැනි ක්‍රියාදාමයක් සිදු කිරීම සඳහා ඉඩ ප්‍රස්තාවක් තිබී නැත. ආහතර තක්සේරුවක් කර නොමැති හේයින් වටිනාකම සඳහන් කළ නොහැකිය. ආ පහ එවැනි පරිසරයක් එම ප්‍රදේශය තුළ එම වකවානුවේදී නොතිබීම නිසා නීතිමය පියවර ගැනීමේ ප්‍රශ්නයක් ඇත. ආ හය එම වකවානුවේදී සිවිල් පරිපාලනයේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා එවැනි පියවර ගෙන නැත. ආ හත දැනට ලැබී ඇති වාර්තාව අමුණුම එක හැටියට සභාගත කරනවා. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි,
පළවෙනි ප්‍රශ්නය
මගේ පළවෙනි ප්‍රශ්න තමයි මේ පිළිතුරු ලබා දීම හරහාම අපේ රටේ අවුරුදු 30කට යුද ඉතිහාසයකට සම්බන්ධ කරන සම්බන්ධන LTT රුදුරු ත්‍රස්තවාදී ව්‍යාපාරය මේ රටට සිදු කරපු විනාශය පිළිබඳ දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවට වාර්තා වෙන්නේ ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වෙන LTT ත්‍රස්තවාදී ව්‍යාපාරය මේ කරන ලද විනාශය පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයට, ලාංකීය රජයට, කුමන රජයක් වුණත් පවතින රජයට මේකට පිළිබඳ වාර්තාවක් නැහැ කියන එකයි. තක්සේරු වාර්තාවක් සිදුවී නැහැ. කරුකතානායකතුමනි, මගේ අහන ප්‍රශ්නය ආයතන 1046ක් විනාශ කළ තියෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ මෙතුමාගේ ප්‍රශ්නෙට අදාළ පළවෙනි පිළිතුරෙන් සඳහන් වෙන ආකාරයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන 1046න් LTT ත්‍රස්තවාදීන් විසින් 1983න් පස්සේ විනාශ කරලා තියෙන 104ක් රාජ්‍ය ආයතන 104ක් විනාශ කළ තියෙන්නේ. එතකොට මේ සම්බන්ධව තක්සේරුවක් ගෙන නෑ කියලා වාර්තා කරයි එතුමා තුන්වෙනි ප්‍රශ්නෙට අතුරු පිළිතුර ඇටියට. මම අහන්නේ ගරු කතානායකතුමනි, මේ විදිහට මුළු රටේම ඉතිහාසය පුරා අවුරුදු 30කට වග කියන්න ඕනේ මේ මහා ඉතිහාසයකට ලොකු විනාශයකට දක්වපු මේ LTT ත්‍රස්තවාදී ව්‍යාපාරය. අද ජිනීවා මානව හිමිකම් කවුන්සිල් වලට යනවා, මානව හිමිකම් අපරාධ කරා කියලා අපේ රටේ හමුදාව. මේ වගේ මහා අපරාධ කරපු LTT ත්‍රස්තවාදී ව්‍යාපාරයට විරුද්ධව අපි මේ විනාශයන් සම්බන්ධව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ සම්බන්ධ තක්සේරුවක් අපිට ගන්න බැරිකම තියන්නේ ඇයිද? ඒ සම්බන්ධව හරි නිවැරදි පිළිතුරක් රජය ලබා දෙන්න.
ගරු ඇමතිතුමා, ඔබතුමා දෙන්න පුළුවන්
පිළිතුර දීලා ඉවරයි.
හරි, දෙවෙනි ප්‍රශ්නේ.
කතානායකතුමනි, මම අහන්නේ ඒ අඩුම තරමේ දැන් විනාශයට වග කියුතු ත්‍රස්තවාදීන් සම්බන්ධව හඳුනාගෙන තිබෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙන. සමහර අපි දන්නවා නැගෙනහිර පළාතේ සමහර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උතුරු පළාතේ වෙච්ච සිදුවීම් නිශ්චිත ලෙස පොලිසියට වාර්තා වුණා. ඒ වෙලාවේ හමුදා බල ප්‍රදේශවල වාර්තා වුණා. ඉතින් නමුත් මේ වාර්තා වෙන්නේ මේ සම්බන්ධ අපිට සැකයක් තිබෙනවා. එහෙම වාර්තා නොවෙනවා කියලා වාර්තා කරන්නේ කොහොමද කියලා මේ දැන් ඒ දේපල පිළිබඳ මේ ස්ථානේ විනාශ වුණායි කියලා දන්නවනම් ඒ දේපලවල වටිනාකමක් තියෙනවනම් දල වශයෙන් හරි තක්සේරුවක් ගත හැකි. ඒක ලංකාවේ ඉතිහාසයට අයත් වෙන සාපරාධී විනාශයක්. ඒක අපි කුමන රජයක් බලයට පැමිණියත් ඒක කළ යුතු කාර්යයක්, රාජ්‍ය කාර්යයක්. ඒක අවධාරණය කරන ඒ සම්බන්ධව ඔබතුමාට පිළිතුරක් වගකීමෙන් ලබා දිය හැකිද කියන එකයි මගේ
ප්‍රශ්නය.
ප්‍රදේශ කටයුතු ඇමතුමාට
හොඳයි. බොහොම ස්තුතියි ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු විජුල සංදේශ දීත්‍ය ජනතා පාසුකම ඇමතුමාගේ ඇසීමෙන්.
මම ප්‍රශ්නේ අහනවා කතානායකතුමනි, දෙවෙනි වරට අහන්නේ.
විදුලි සංදේශ ඇමතුමා දෙවෙනි වරට සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
මේක අවසාන සැරේ තුන්වෙනි සැරේ දෙන්න වේ ගරු මන්ත්‍රී අපි.
නෑ, අවස්ථා තුනක් දීලා තියෙනවා නේද?
තුන්වෙනි එක හතර ගරු ලකි ජාවදන මැතිතුමා, ප්‍රවාහන සිවිල් ගුවන් සේවය මැතිතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, හතර වෙනි ප්‍රශ්නේ මම අසනවා.
මම පිළිතුරු දෙනවා ගරු කතානායක.
ගෝවින්දයි.
එක ඔව් සංචාරක ව්‍යාපාර කටයුතු සඳහා බදු පදනම් මත දුම්රිය මැදිරි සංවර්ධනයේ සහ මෙහෙවීම් පිණිස සේවා සැපවීම් කරුවන් ප්‍රසම්පාදනය කිරීම මැයින් අමාත්‍ය මණ්ඩල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් මහනුවර, බදුල්ල, උතුරු නැගෙනහිර, දකුණ යන මාර්ග පහ සඳහා මිල දීමනා කැඳවූ අතර එක්ස්පෝ කොන්සොලිඩේටඩ් පෞද්ගලික ආයතනයට මහනුවර මාර්ගය හැර අනිකුත් සියලුම් මාර්ගද සුමිකෝ ලංකා ආයතනයට මහනුවර මාර්ගය සඳහා මැදිරි ධාවනය සඳහා වන නව ටෙන්ඩරය ප්‍රදානය කරන ලදී. නමුත් ඉහත ආයතන දෙකම මේ ටෙන්ඩරයෙන් ඉවත් වී ඇති බැවින් මහනුවර මාර්ගය සඳහා වන දෙවන වැඩිම මිල දිනුම්කරු වන බ්ලූ ලයින් ආයතනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහනුවර මාර්ගයේ ටෙන්ඩරය පිරිනමා ඇති අතර ගිවිසුම් ගතවීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතී. ඉතිරි සියලුම මාර්ගවල ටෙන්ඩර් කැඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙපාර්තමේන්තුවේ කමිටුවක් පත් කර ඇති අතර වයිස්රෝයි විශේෂ දුම්රිය සහ වයිස්රෝයි දෙක විශේෂ දුම්රිය මැදිරි ජේෆ් ටුවර්ස් යන ආයතනයට ලබා දී ඇත. දෙක ඔහු පහත පරිදි වේ ජේෆ් ටුවර්ස් ආයතනය ගියසුම් කාලය වසර පහයි වයිස්රෝයි විශේෂ දුම්රියට අදාළ ගියසුම 2021 පහයි එක දිනෙන් අවසන් වන අතර වයිස්රෝයි දෙක විශේෂ දුම්රිය මැදිරියට අදාළ ගියසුම 2017/11/22 දිනෙන් අවසන් වී ඇත. ලබා දුන් පදනම ගියසුම්ගත පදනමක් මත ලබා දී ඇත. නිර්ණායක ධාවනයෙන් ඉවත් කර තිබූ දුම්රිය සහ මැද දුම්රිය මැදිරි නවීකරණය කර ධාවනයට එක් කිරීම සඳහා ධාවනය වන දුම්රියන්ට සුඛෝපභෝගී මැදිරි යමුනා ධාවනය කිරීම. මැදිරි සම්බන්ධ කළ දුම්රිය එක වාෂ්ප එන්ජින් හෝ ඉල්ලීම මත ඩීසල් එන්ජින් සමග විශේෂ දුම්රියක් ලෙස වයිස්රෝයි විශේෂ දුම්රිය එතන මැදිරි සංඛ්‍යාව 5යි විශේෂ දුම්රිය මැදිරි 1යි අනිත් එක වයිස්රෝයි විශේෂ දුම්රිය හෝ ඉල්ලීම මත ධාවනය වන වෙනත් දුම්රියකට වයිස්රෝයි 2 විශේෂ මැදිරිය සම්බන්ධ කරලා තියෙනවා. ආ නැත ආ 2 JF2 ආයතනය වයිස්රෝයි විශේෂ දුම්රිය 2 එක්ස්පෝ කන්සලිඩේටඩ් පුද්ගලික ආයතනය 3 JF2 ආයතනයෙන් 97,88,548 කි එක්ස්පෝ කන්සලිඩේටඩ් පුද්ගලික ආයතනය රුපියල් 108,000 කි ඈ නැත ඈ 2 පැන නොනගී ඈ 3 මෙහිදී අලාභයක් සිදු වී නොමැති බව සඳහන් කරන අතර ඉහත ආ 3හි සඳහන් හිඟ මුදල් අය කර ගැනීමට පහත් සඳහන් පරිදි ක්‍රියා කර ඇත. වයිස්රෝයි දුම්රිය හා වයිස්රෝයි දෙක දුම්රිය මැදිරි ධාවනය හා නිරාකරණය නොවු ගැටලු සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේදී 2017/12/21 දින අමාත්‍ය ලේකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී එකගතාවයකට එළඹ ඇත. JF Tours and Travels ආයතනයේ 2016/05/2 සිට 2021/05/1 දක්වා කාල පරිච්ඡේදය සඳහා නව ගිවිසුමකට එළඹී තිබෙන අතර එකී කාලය තුළ ඉහත සඳහන් හිඟ මුදල් කාර්තුවකට රුපියල් 500,000 බැගින් අවමයකට යටත්ව සියලු හිඟ මුදල් ගිවිසුම් කාල පරිච්ඡේදය තුළ ගෙවා නිම කිරීමට අදාළ සමාගම විනුවෙන් සහභාගී වූ අය එකඟ වී ඇත. එසේම මෙම ගෙවීම් පරිපාටිය සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතු බවත් එම අනුමැතිය ලද පසු දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් එහිදී එකඟතාවය පළ කර ඇත. මැදිරි ධාවනය ආරම්භ කළ මුල් කාලයේ දුම්රිය ස්ථාන මගින් නිකුත් කළ ප්‍රවේශ පත්‍ර ආදායම් ගිණුම්ගත කළ ආකාරය අපැහැදිලි වීම නිසා එක්ස්පෝ ආයතනයට අදාළව රුපියල් 108,000 හිඟ මුදලක් පවතින අතර එම හිඟ මුදල අය කර ගැනීමට මෙවන්ට කටයුතු කරමින් පවතී. ඈ දෙපාර්තමේන්තුවට අලාභයක් සිදු වී නොමැත. ධාවනයෙන් ඉවත් කළ මැදිරි යොදාගෙන ඇති බැවින් දෙපාර්තමේන්තුවට අමතර ආදාය ලැබී ඇති අතර සුඛෝපභෝගී සංකල්පය මගින් අතර ජනප්‍රිය වීම නිසා නව මගින් පිරිසක් දුම්රිය ප්‍රවාහන සඳහා යොමු වී ඇත.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට මම අසන්න කැමති රුපියල් 190,000ක් මම හිතන්නේ ඒක මුදලක් තියෙනවා ලබා ගන්න. මේක ඉතින් දෙපාර්තමේන්තුවට පාඩුවක් නෙවෙයි කියලා ඔබතුමාගේ පිළිතුරේ සඳහන් වුණා. ඇත්තෙන්ම මේක පාඩුවක් නෙවෙයිද?
මන්ත්‍රතුමා විශේෂයෙන්ම මේ අහක දාලා තිබිච්ච මැදිරි අරන් ඒගොල්ලන්ගේ වේදවීම් හදලා මේකෙන් වෙලා තියෙන්නේ අපිට ආදායම් වැයමක්. මේක ගෙවි ප්‍රමාද නිසා දැන් අපි 155 ඒ මුදල ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒකිට ගිවිසුම් ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේක පාඩුවක් කියලා නෑ, අපිට ආදායම අමතර ආදායමක් විදිහට ඇවිල්ලා තියෙන එක.
ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්න විදිහට අසන්න කැමති දෙපාර්තමේන්තුව මේ විදිහට මේ මුදල් අය කර ගන්න තියෙන අයගේ මුදල් අය නොකරගෙන මේ අයට මේ පහසුකම ලබා දුන්නේ මොන හේතුවක් උදේ?
ඒ පිළිබඳ විශේෂයෙන්ම දැන් ලේකම්වරයා සමග මේ උත්තරේදී මම කිව්වා සාකච්ඡා කරලා වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා කියලා. දැන් එතනින් අපිට ලැබෙන්න තියෙන අර 97,000 ඒකත් දැන් අවුරුදු කාර්තුවකට 500,000 ගන්න හැදෙන හම්බ වෙනවා. අනිත් 108,000 මුදල දැන්ටමත් කාර්තුවකට 105,000 ගානේ. අනික මේ ඊට අමතරව දිනපතා එන ලැබෙන ආදායම් ලැබෙනවා. ඊට අමතරව 108 මොකද 2021 වෙනකන් තියෙනවා මේකේ මේ ගිවිසුම් කාලය. මේ අනික 108,000 දැන්ටමත් අය කරගෙන ඉවරයි.
හොඳයි, බොවිත් සුත්‍රී ගරු චමින්ද විජේසිරි මැතිතුමා
ගරු මහානගර
කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පළාත් සභා ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
හොඳයි. ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු අග්ග මැතිතුමා ගැසීමට
මහානවා ගරු කතානායක.
රාමාතිතුමා මාසයක් කල් ඉල්ලා තිබෙනවා.
ඔව්. ගරු බිමල් රත්නායක,
ගරු කතානායකතුමනි, දැන් මම අසා තිබෙන්නේ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ පිළිබඳ සංකලකන ප්‍රමාණයක්. දැන් මේ පිළිබඳ වාර්තාවත් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මේක ඉදිරිපත් කරන්න බෑ කියලා අගමැතිවරයා මාසයක් ඉල්ලන එක සාධාරණ නෑ. දූෂිතයන් ආරක්ෂා කිරීමේ වෙන මුමනාවක් නැතිනම් මේක දැන් තියෙනවනේ.
මාසයක් කල්ලිලා තියෙනවා.
මොනවා මෙතුමා ඒක අවධානය යොමු කරන්න. ගරු ඩග්‍ර දේවානන්ද මැතිතුමා. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා උසස් අධ්‍යාපන ගරු මැතිතුමා ගැති.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි පිළිතුරු එක ජීව විද්‍යා විෂය ධාරාවෙන් 2015 වර්ෂයේ පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව ගාල දිස්ත්‍රික්කයේ 3118යි මාතර දිස්ත්‍රික්කයේ 2494යි හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2096යි මේන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව ගාල 1710යි මාතර 1378යි හම්බන්තොට 1088යි ප්‍රතිශතයක් හැටියට ගාල 54.84යි මාතර 55.25යි හම්බන්තොට 51.91යි වෛද්‍ය පීඨයට තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව ගාල 83යි මාතර 64යි හම්බන්තොට 47යි ප්‍රතිශතයක් හැටියට ගාල්ල 4.85යි මාතර 4.64යි හම්බන්තොට 4.32යි අවම ප්‍රතිඵලය ඒ දිස්ත්‍රික්කවල වෛද්‍ය පීඨය සඳහා ඉසෙඩ්ස්කෝ එක අවම 2.22.2යි රුහුණ විශ්වවිද්‍යාලයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මාතර දිස්ත්‍රික්කෙන් 1.9.7.7.6යි රුහුණු විශ්වවිද්‍යාලයට හම්බන්තොට දිස්ත්‍රික්කෙන් 1.9.3.3යි රජරට විශ්වවිද්‍යාලයට
මේ තව කොටසක් තියෙනවා ප්‍රශ්නේ අතුර
ඒ ප්‍රශ්නේ ඉතුරු කොටසක්ද ගරුමන්තුමා
ප්‍රශ්නේ තියෙනවා ප්‍රතිඵලයක් අවශ්‍යද ප්‍රතිඵලය තියෙනවා මම කියවන්නම් නමත් ශිෂ්‍යයාගේ අවශ්‍යද
නෑ ප්‍රතිපලයක්
නෑ හරි ගාල දිස්ත්‍රික්කය භෞතික විද්‍යාව B රසායන විද්‍යාව A ජීව විද්‍යාව B මාතර දිස්ත්‍රික්කය භෞතික විද්‍යාව B රසායන විද්‍යාව A ජීව විද්‍යාව A හම්බන්තොට දිස්ත්‍රික්කය භෞතික විද්‍යාව B රසායන විද්‍යාව A ජීව විද්‍යාව A
ඔව් පළවෙනි ප්‍රශ්නේ
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2015 වෛද්‍ය පීඨය සඳහා තිබුණු අවම සූසුකම් බවට පත් වෙලා තියෙන්නේ A1යි B2යි. A2යි B1යි. A2යි B1යි. ඒතර මෙහෙම තිබෙද්දී තමුන්නාන්සේලා යෝජනාවක් සම්මත කරගන්නවා වෛද්‍ය පීඨ සඳහා මේ පෞද්ගලික අධ්‍යාපන ඉඩකඩ ලබා දෙන්නට අවම සූසුකම C2S1යි කියලා. දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනකොට තමුන්නාන්සේලා තර්කය තමයි විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ඇතුළත් වෙන්න බැරි ඉසෙට්ස්කෝ එකේ දශම ගාණක් අඩු අයට තමයි මේ අවස්ථාව දෙන්නේ කියලා. හැබැයි මේ A2යි B1 තමයි අවම මට්ටම. ඇතුළත් මේ රජයේ වෛද්‍ය පීඨයකට. හම්බන්තොට. ඒ නිසා මේ තමුන්නාන්සේලා ඉදිරිපත් කරන තර්කයේ සාධාරණයක් නැහැ. මොකද්ද ඒකනේ මේ C2S වගේ ඉතාම අවම සුසුකමක්. මේ සඳහා නිර්දේශ කරන්න හේතුව
මේක ඇත්තටම ඔබතුමාගේ මේ ප්‍රශ්නෙට ඇත්තටම දෙන්න පුළුවන් උත්තරේ නම් කෙනෙක්ගේ දක්ෂකම හැකියාව අනාගතයේ යා මොනවාගේ තැනකට යන්න පුළුවන් යා මොනදී වෘත්තියකටද සුදුසු කියන එක ඔය පහේ ශිෂ්‍යත්වයෙන් ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල වලින්ම මනින්න බෑ. තව බොහෝ දේවල් අවශ්‍යයි. වෛද්‍යවරයෙක් වෙන්න වුවත් වෙන ක්‍රමයක් නැති නිසා මේ ව්‍යුහගත අධ්‍යාපන ක්‍රමය තුළ ස්ට්‍රක්චර් එඩුකේෂන් සිස්ටම් එක ඇතුලේ අපිට අන්තිමේ විභාග ක්‍රමයකට යන්න වීම තමයි ඇත්තටම වෙලා තියෙන මම හිතන්නේ කරදරය. වෙනත් දක්ෂතා දරුවෙක්ගේ මයින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ කටපාඩම් කරලා ගිරව් වගේ ටියුෂන් පන්ති ගන්න ගිහිල්ලා ඊට පස්සේ මේ විදිහට ලියලා ලකුණු ලබා ගන්න මේ අය ඇතුලේ වෛද්‍ය වෘත්තිය සඳහා කොයිතරම් සුදුසුයි තියෙනවද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්. මේ ඒ තුන ගත්තත්. ඒ නිසා තව බොහෝ දක්ෂතා තියෙන වෛද්‍යවරයෙක් වුණාම රෝගියෙකුට කතා කරලා ඔහු සමග හරියටම ඔහුගේ ලෙඩේ තෝරා ගන්න ඔබතුමාත් වෛද්‍යවරයෙක් හැටියට සුදුසුකම් ලැබලා තියෙනවා. තියෙන්න ඕනේ ඉන්ටර්පර්සනල් ඉන්ටෙලිජන්ස් කියන එකනේ අන්තර්පුද්ගල හැකියාව. ඒවා මයින්න පුළුවන් සිස්පල් විභාගේ. ඊළඟට ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න නම් මොළයේ සමායෝජනය කරගෙන හරියට අත පාවිච්චි කරලා වෙන තැන් කපන්න නැතුව හරියට කපන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා චාලක බුද්ධිය කියලා කයිනස්තටික ඉන්ටෙලිජන්ස්. එතකොට දැන් මේ විවිධ බුද්ධීන් පරීක්ෂා කරන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ නිසා මම හිතනවා යම් මට්ටමක අවම සුදුසුකමක් තිබුණට කමක් නැහැ කියලා. මට මතක 1970 ගණන්වල 80 ගණන්වල ඕන තරම් ඇත්තරම C1 S2 ගත්ත අය C2 S1 ගත්ත අය ඕන තරම් වෛද්‍ය විද්‍යාලයට ගියා. ඉතින් දැන් මේ මේ උසස් පෙළ විභාගයේදී අඩු ලකුණු ගත්තත් මම හිතනවා ඉතා හොඳ ප්‍රවීණ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් අය මේ අතරේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ තුන ගත්තත් වෛද්‍යවරයෙක් හැටියට විශාල හානියක් කරන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය මට තේරෙන විදිහට.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ තනකොළ කපන්න කම්කරුව බඳව ගන්නකොට තමුන්නාන්සේ ඉල්ලනවා නේද යම් සුසුකම. ඒකටත් ඉල්ලනවා සාමාන්‍ය පෙළ ඉල්ලනවා මෙච්චර ඉල්ලනවා. ඒ කියන්නේ ඕන වෘත්තියකට බඳවා ගැනීමේදී ක්‍රිකට් කණ්ඩායමකට ගන්න වේවා වෙන වෙන වෘත්තියකට ලෝකෙ පිළිගත් මොකක් හරි සම්ප්‍රදායක් තියෙනවා. ඒක සංකල්පීය තලයේ පාවෙති බඩ වැඩක් නැහැ ගරු ඇමතුමා. මොන හරි මේ නිර්ණායකයක් දාලා තියෙන එකට. ඉතින් තමුන්නාසට සීදකැස්සක දාන්නේ එහෙනම්. ඒකත් අයින් කරන්න පුළුවන්.
ප්‍රදායක වශයෙන් තමයි මේ සුසුකම දීලා තියෙන C2 S එකනේ.
ඒක සම්ප්‍රදාය
හිතනවා. නෑ
නෑ ඒක සම්ප්‍රදාය නෙමෙයි.
මම ඔබතුමාට ඒක තමයි උත්තරයක් දුන්නේ. මේක හුඟක් තව ගැඹුරින් හදාරන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ මේ උසස් පෙළ විභාගෙ නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ සමස්ත සංවර්ධනය.
ගැඹුරින් හදාරන්න හැබැයි මේ දෙකත්
කියන්නේ
මේ දෙකත් තියෙන ප්‍රශ්නෙ.
කෙනෙක්ගේ
අපි මොන දෙන ප්‍රශ්නෙ?
මේ අධ්‍යාපනය කියන්නේ කෙනෙක්ගේ සමස්ත සංවර්ධනය. ඒ නිසා අපි මයින්නෝ නම් උසස් පෙළ විභාගෙන් ඒක තමයි මම කිව්වේ මේ ව්‍යුහගත රාමුව ඇතුලේ මේ වගේ ක්‍රමයක් යනකොට අපි අනිත් හැම දේවල් මෙතන මම හිතනවා ඒක මේ වගේ මට්ටමකට ආවට මම හිතන විදිහට නම් සාදා.
දැන් දීර්ඝ සාකච්ඡා කරන්න. දීර්ඝ සාකච්ඡා දෙන්න ඒක. මෙතන මෙතෙන්දි ළමාරි දෙවෙනි ප්‍රශ්න ඉවරයි ගරු මන්ත්‍රීතුම. ඔබතුමා
විද්‍යා දෙකක් ඔව්. ප්‍රශ්න දෙකක් ඇහුවා.
ඇහුවා ප්‍රශ්න දෙකක් ඇහුවා දෙකක් ඇහුවා.
අපි දෙකක් ඇහුවා ඔව්.
නෑ කමන්නේ නැහැ මේක.
දැන් තුන්වෙනි ගහන්න.
ඔව්. මොකද පැහැදිලි කරන්න කැමතිද ඔබතුමා? තව එක.
නෑ මේක ඒ දෙවෙනි එක කිව්වනේ දැන් හරි.
දෙවෙනි එක උත්තර දුන්නා නම් ඔබතුමා කැමැත්තෙන් ඉතරයි මට ඉරි දෙන්න පුළුවන් නැත්නම් අපි සාමාන්‍යයෙන්
තුන්වෙනි ප්‍රශ්න.
ඉතින් පැහැදිලි කිරීමක් ඕන නම් එතුමා කැමති නම් මට එලව ගන්න පුළුවන්. එතුමා කැමැත්තෙන් එහෙම නැත්නම්
අහන්න.
බල කරන්න බෑ.
හරි. ගරු ඇමතුමා දැන් පහුගිය කාලේ ආන්දෝලනයේ තුදි ප්‍රශ්නයක් තමයි මේ සයිටම් එක පිළිබඳව. ඔබතුමාලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිතුමත් මැදිහත් වෙලා සයිටම් රෝහල රජයට පවර ගත්තා උත්සවයකුත් තියලා. ගිය අගෝස්තු මාසේ ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300 ගානේ ඒ ආයතනයට ගෙවනවා. දැන් සයිටම් එක පත්‍රයේ දැන්වීමක් දානවා ඒ රෝහල විකුණනවා කියලා. දැන් රජයට පවර ගත්ත ආයතනයක් නම් මේ සයිටම් රෝහල එහි පාලන අධිකාරිය කොහොමද එය විකුණන්නට පත්‍රයේ දැන්වීමක් දාන්නේ?
මේ උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නෙට ඕක අදාළ නැහනේ.
ආ හරි හොඳයි.
එතම උත්තරය දෙන්න.
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ප්‍රශ්න අහන.
ගරු කථානායකතුමනි.
ඔව්.
මම අහනවා ප්‍රශ්නේ.
හොඳයි.
ගරු දීවර ජල සම්පත් ඇමතිතුමා. ඔබතුමා ප්‍රෙසිඩන්ට් වේගස් ප්‍රධාන සංවිධායකතුමා.
ආ එක ඔව් ශ්‍රී ලංකාවේ මිරිදිය ජලජීවී වගාව සඳහා සුදුසු නිත්‍ය ජලාස හා කාලීන ජලාස ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරී විසින් හඳුනාගෙන ඇත. පොකුණු සැකසීම සඳහා සුදුසු ඉඩම් දැනට හඳුනාගෙන මිරිදිය මත්ස්‍ය වගාව සිදුකරන අතර තවදුරටත් එවැනි ඉඩම් හඳුනා ගනිමින් ඒවායේ මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කෙරේ. ආ දෙක මිරිදිය දීවර කර්මාන්තයට සුදුසු ස්ථාන ලෙස වයඹ පළාත තුළ හඳුනාගත් ප්‍රදේශ ඇමුණුම එක හැටියට තියෙනවා. එක දිගයි එක සභාගත කරන ඔබතුමාට දකින්න. ආ තුන එම පළාත තුළ මිරිදිය දීවර කර්මාන්ත සඳහා සුදුසු බවට තාක්ෂණිකව හඳුනාගත් ඒ ඇමුණුම එකේ සඳහන් ස්ථානවල මිරිදිය දීවර කර්මාන්තය දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. ආ හතර ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම තාක්ෂණිකව හඳුනාගත් ජලාශ සඳහා අවශ්‍ය වගා පාදක දීවර කර්මාන්ත සංවර්ධනය කිරීමට අවශ්‍ය මත්ස්‍ය ඇඟිල්ලන් ප්‍රමාණය මිලියන 300ක් වන අතර දැනට මිලියන 82ක් පමණ නිෂ්පාදනය කරනු ලබනවා. 2020 වන විට මෙම මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනය මිලියන 150ක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකරමින් පවතින අතර දැනට පවතින අභිජනන මධ්‍යස්ථාන පුළුල් කරමින් පවතිනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල මිරිදිය ඉස්සන් නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා කල්ලරාව නව අභිජනන මධ්‍යස්ථානයක් හා උඩවලව නව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා. තවද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව ජලජීවී වගා සංවර්ධන අභිජනන මධ්‍යස්ථානයක් සංවර්ධන මධ්‍යස්ථානයක් සෙවන පිටියේ ඉදි වෙමින් පවතිනවා. එවැගේම මුරුතවෙල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයක් නැවත ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන ක්‍රියාකාරී මට්ටමට පත් කරගෙන ඇති අතර කලාවැව ඉංගිනියාගල උඩවලව යන දැනට ක්‍රියාත්මක පවතින ජලජීවී වගා අභිජනන මධ්‍යස්ථාන පුළුල් කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව පෙරලාසන්න ප්‍රදේශවල ජලජීවී වගා ව්‍යාප්ත කිරීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ කරදිය මසුන් අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකර තියෙනවා. පසුගිය අවුරුදු තුන තුළ මිරිදිය මත්ස්‍ය අභිජනනාගාර පුළුල් කිරීමට හා අලුතින් ඉදිකිරීමට රුපියල් මිලියන 1494.29ක් යොදවා ඇති අතර මේ වර්ෂයේදී මිලියන 1015ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව 2020 වන විට මත්ස්‍ය පැටවුන් මිලියන 150ක් තැන්පත් කර 2025 වන විට තවත් මිලියන 150ක් බැගින් පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් සියලුම ජලාශවල මත්ස්‍ය පැටවුන් තැන්පත් කර 2025 වන විට මෙට්‍රික් ටොන් 263,200ක මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම තමයි කටයුතු කරමින් පවතින්නේ. ආ පැන නොනගී අතුරු ප්‍රශ්න
අහන් අතුරු ප්‍රශ්න අහපුවාම උත්තර ලැබෙනවද කොහොමද? යොමු කිරිල්ලක් වෙන්නේ නේ.
ඔව්.
කතානායකතුමනි, දැන් අපිට ඒක ටිකක් අසාධාරණයක් නේද? ඒ
කියන්නේ දැන්
අපි දැන් කතානායකතුමනි ප්‍රශ්නයක් යොමු කරනවා මාස ගාණක් ඉඳලා. ඒක න්‍යාය පුස්තකයට ඇතුල් කරලා ගරු ඇමතුමකුගෙන් අපි අහනවා මේ ඒක න්‍යාය පත්‍රයට ඇවිල්ලා. එතකොට දැන් මම ඇමතිවරුන්ට විරුද්ධව නෙමෙයි මේ කතා කරන්නේ, මේ නවක මන්ත්‍රීවරයෙක් විදියට. දැන් අපි ප්‍රශ්නයක් අහපුවාම ඒ ප්‍රශ්නේ යොමු කළාට අපට ඒ උත්තරයක් ලැබෙන්නේ නැහැ නේ කතානායකතුමනි?
ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් මේ දැන් කීප විටක්ම ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අවධානය යොමු කළා. නමුත් අපේ අලුත් ස්ථාවර නියෝග අනුව එක දැන් බලපත් වෙන්නේ අප්‍රේල් මාසේ 15 වෙනිදාට පස්සේ පිළිතුරු දෙන්න අමාත්‍යතුමා හරි නියෝජ්‍ය අමාත්‍යතුමා හරි පැවැණීම අත්‍යවශ්‍ය දෙයක් අපි සඳහන් කරලා තියෙනවා මේ.
ඔව් එහෙම නැතිනම් කතානායකතුමනි ඇමතිවරු ඉදින් මම එක තරහ වෙන්න එපා. එහෙම නැතිනම් ඒක දාට කල් ගත්තත් අපිට කමක් නැහැ. එතකොට මේක අපිට
මම මාත් පිළිගන්නවා පිළිතුරු ලැබෙන්නේ දෙපැත්තටම ගෞරවයක්. ඒක ප්‍රශ්න අහන
පැත්තට පිළිතුරු දෙන්න නෑ. මම මෙතනින් ප්‍රශ්න අහන්න අහලා වැඩක් නැති ඉඳ අහන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. හැබැයි එතුමා ඔබතුමා ඇහුවත් හොයලා පිළිතුරු අරන් එවයි. මේ ඉස්තරේම කරලා තියෙනවා සමහර මන්ත්‍රීතුමාලා. ඔබතුමා කැමති නැහැ, අවශ්‍ය නැත්තම් ප්‍රශ්න
නෑ.
මෙතුමා කී පිටක් මම දැක්කා කියලා තිබුණා. ගරු උදේ ප්‍රමාත් ගමන් පිළ මැතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජාති ප්‍රතිපත්ති මැතිතුමා ඇසීමට
මහානව ගරු කතානායකතුමනි.
කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු චාර්ල්ස් නිර්මලාදන මැතිතුමා, ගරු සුදේශ කටුජ මැතිතුමාගේ ඇසීමට
මහානව ගරු කතානායකතුමනි, අයන්නේ එක වර්තමාන ගොඩනැගිල්ල 2004 වසරේදී ඉදිකර ඇත. 2016 වසරේ නව රැස්වීම් ශාලාවක් ඉදිකර ඇති අතර එමගින් ඉඩකඩ ප්‍රශ්නය මේ යම් ප්‍රමාණයකට විසඳා ඇත. අයනේ දෙක නාට්‍යාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් 2017/7/6 වෙනිදා ඉදිරිපත් කරන ලිපිය පිළිබඳ මා දැනුවත් බව දන්වමි. ඒකම ආයන්න නාට්‍යාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් එහි ප්‍රාදේශීය ලේකම් විසින් 2017/7/31 වෙනි දින දිස්ත්‍රික් ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම ඉහත ඉල්ලීම් වලට අනුව ගොඩනැගිල්ල ලබා දීමට කටයුතු කරමින් සිටී. මන්නාරම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු අනෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්යාල සඳහා මේ වන විට නව ගොඩනැගිල්ල ලබා දී ඇත. ඈ යන්න අදාළ නොවේ.
கௌரவ அமைச்சர் அவர்களே, தங்களுக்கு நன்றி கூறுகின்றேன். மாவட்ட செயலகம் புதிதாக அமைக்கப்பட்டது. அதேபோன்று தற்பொழுது நானாட்டான் பிரதேச செயலகம் மிக விரைவில் புதிதாக அமைக்கப்படும் என்று கூறியதமைக்கு நன்றியை தெரிவித்து கொண்டு எனது முதலாவது கேள்வியாக எங்களுடைய பிரதேசத்தில் மட்டுமல்ல இலங்கையில் இருக்கின்ற அனைத்து பிரதேசங்களிலும் கிராம சேவையாளர்களுடைய கிராமங்களுடைய எல்லைகள் ஒரு கிராம சேவகர் 7 கிராமங்கள் 8 கிராமங்களை உள்ளடக்கி தங்களுடைய சேவைகளை செய்ய வேண்டிய ஒரு சூழ்நிலை எங்களுடைய பிரதேசங்கள் இருக்கிறது. அதே நேரத்தில் சில கிராம சேவகர் பிரிவில் இருக்கின்ற கிராம சேவகர்கள் இல்லாத காரணத்தினால் அயலில் இருக்கின்ற கிராம சேவகர்கள் பக்கத்தில் இருக்கின்ற கிராமங்களுடைய சேவையை அந்த மக்களுடைய சேவையும் ஆற்ற வேண்டிய தேவை இருக்கிறது. நான் கேட்பது என்னென்றால் கிராம சேவகர்களுடைய அந்த எல்லையை புதிதாக நிர்மாணிக்க வேண்டும். குறிப்பாக 7 கிராமங்கள் 8 கிராமங்கள் கிட்டத்தட்ட வவுனியாவில் 14,000 குடும்பங்களை கொண்ட ஒரு கிராம சேவகர் பிரிவு கூட இருக்கிறது. ஆகவே கிராம சேவையாளர்கள் பிரிவு மிக விரைவில் பிரிக்கப்பட வேண்டும். குறிப்பிட்ட மக்களுக்கு ஒரு கிராம சேவகர் என்ற வீதம் பிரிக்கப்பட்டு அதற்குரிய நடவடிக்கைகளை எடுக்கும்படி நான் கேட்டுக்கொள்கிறேன்.
மைதானி கரு கதாநாயகத்துமணி மே மந்திரித்துமா கியப்பு காரணம் சம்பந்தே மா மன்னாரமே கிய விழாவித் மந்திரித்துமா மே காரணம் எதிரி பட்கலா இதோட ஏ அணுவ தனட்ட அப்படி ஏனிசாத்தமாக ஏ பிரதேச வள கொடாக் விசிராமி கியாய் ஹோயெல்லாம் கொந்தராத் பதன மத்தாத் பட்கிரீம் சிதுகலே ஏ அத்தரே மே மாசி அகஹாரி அப்ரேல் சிங்கள உருதர கலிங் ஏ பிரதேச சியலும புறப்பாடுக்கு பிறவீமட்ட தங் விபாக டெபார்ட்மெண்ட்டும் எங்கள் அதால் பிரதிபல லபிலதி பெணுவா ஏ அணு பத்தியம்டிக்கு சிதுகரணுவா ஏக்கம் எத்துமா கியப்பு சீமா நீர்தே சந்தா கமிட்டு அவுருது பககட்ட வரக்தமாய் பணத்தானுவ பச்சிரி மே பலையத்தி பெண்ணு தன் திதாஸ் தஹாட்ட மே அவுருதி அப்பி கமிட்டுவ பச்கல்லத்தி பெணுவா ஏ அணுவ இத்தாம் இக்பனிங் சீமா நீர்ன பிரச்சனையா தவசம் கிரிமட கடித்துக்கணும்.
ගරු ඇමැතිතුමනි පොදු වැදගත්කමක් තිබෙන ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න සූදානම් වෙන්නේ හැඳුනුම්පත් නිකුත් කිරීමේදී විශේෂයෙන්ම අලුතෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් වෙනාටත් දැනුවත් කරලා තිබෙනවා ඔවුන්ගේ උපැන්න සහතික මාස 6ක් ඇතුළත ලබාගත යුතුයි. ඒ වගේම සමහර විවාහ වෙච්චාට නම් උන්ගේ විවාහ සහතික මාස 6ක් ඇතුළත ලබාගත යුතුයි. එසේ නැතුව ඔවුන් සතුව තිබෙන නීත්‍යානුකූල ඔබතුමාලා කලින් ලබා දුන්න එකෙන් කරන්න බෑ කියලා අලුත් ඔබතුමාලා නියෝගයක් දැනුම් දීලා තිබෙනවා. දැන් මේ ප්‍රශ්නේ නිසා එක පැත්තකින් විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් සුවිශාල කරදරයකට පත් වෙලා තිබෙනවා. එක. දෙක තමයි වන්නියේ ජීවත් වෙන සුවිශාල ජනතාවක් ගරු කතානායකතුමනි වතුකරය තුළ ඉපදිච්ච ඔවුන්ගේ උපන්න සහතික ඇත්තටම තිබෙන්නේ නුවරළිය මස්කෙළිය යටි අන්තර දැරණිය ගන්න. එතකොට දැන් මේ නියෝගය නිසා ඔවුන්ට දවස් 3-4ක් නිවාඩු දාගෙන එහෙ ගිහිල්ලා මේවා හොයාගන්නත් හම්බෙන්නේ අනවශ්‍ය සුවිශාල ප්‍රශ්නකට පොදු ජනතාව පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමා මෙන්න මේ මාස 6ක් ඇතුළත ඒවා මේ විවාහ සහතික පමණයි වළංගු උපන්න සහතික පමණයි වළංගු කියන එක ඉවත් කරලා නීත්‍යානුකූල වත් ඔවුන් සතුව තිබෙනේවයින් පැරණි විදියට හදාගන්න අවස්ථාව ලබා දෙන්නේ නැත්තේ ඇයි කියන එක අපි ප්‍රශ්න කරමු.
ගරු කතානායකතුමනි මේ මන්ත්‍රීතුමන් කියපු කාරණේ දැන් සති දෙකකට උඩදී මතු වුණ අපේ නාවින් නමතුමාගේ අමාත්‍යංශයට සම්බන්ධ කාරණයක් හැටියට. ඒ අතරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිග පොලිමක් ඔබතුමා මන්ත්‍රීතුමා කියන වගේ ඇති වෙමින් පටන් ගත්තා. පස්සේ ඒක අපි සම්පූර්ණයෙන්ම අත්හිටෙව්වා. දැනට ඒ අවශ්‍යතාවය මතු වෙන්නේ නැහැ. පැරණි ක්‍රමයට දැන් ආපහු නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කළා
තියෙනවා.
මම ඒක ආපහු පරීක්ෂා කරලා බලන්න ගිය සතියේම අපි සම්පූර්ණයෙන්ම නියෝගය දුන්නා පැරණි ක්‍රමයට නිකුත් කිරීම කටයුතු සිදු කරන්න කියලා. යම් කිසි ස්ථානක තියෙනවා නම් මම ඒක නිවැරදි කරන්න.
හොඳයි. බොහෝ ස්තුතියි ගරු වාසුදේව නාරායකාර මැතිතුමා.
ඉතකොට මේකේ තිබෙන පිළිතුර ඉතාම ඍජු පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක්. ඔබතුමන්ලාට මේකට පිළිතුර ලබා ගන්නට බැරි වීම
හොඳයි. ගරු තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය පිළිතුරු දෙනවා.
සති දෙකකින් දෙනවා.
හොඳයි. ගරු මන්ත්‍රීතුමනි ලබන සැරේ ලබා දෙයක. හොඳයි. බොහෝ ස්තුතියි. ගරු Garu Heshan Vitanage Matituma Palatsaba Palatpan Amituma.
Garukatanatuma Hanupas. Tanakatumani Palatsaba Matuma Sati Deka Ali Lativir.
Garu Giant Samaravira Matuma Garusa Sadiapan Amituma Gasimata.
Mamahano Garukatanakatumani.
Sasadiapana Mahamarga Matuma Sati Deka Kalilano.
Garu Rohini Kumari Vijayaratna Matania. Deveni Vatia. පළවෙනි ප්‍රශ්නය කරු බුද්ධික පත්තරේ මැතිතුමා ප්‍රශ්න අහනවාද ආණ්ඩුපක්ෂෙන්
අති දෙකක් අල්ලිනවා
හත්වෙනි ප්‍රශ්නේ කරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
ඔව් ගෞරව සභානායකවරලේ
you are tabling it
ස්වාමිනාදන් මැතිතුමා
honorable ස්වාමිනාදන් are you going to table the report are you ready
table it I can table it sir
yeah please table it yeah you'll table it yeah number of Number Pahaloga Rohini Vijayaratna Mathini, a Prasna
Sabagataka.
Sabagataka, right, okay. Move to the Stavar Nyoga Anka Visit Tunajaka Arte, Garu Douglas Devananda Mathuma
Nandri Gauru Sabana Ravale Karanda Jutahalatil Karamiaha. Padika Patavalkan of Punarbal Vadiyar Sabainal Nastaud Valanga Patavaram Nilayil Munaliaka Urupinaralakam in the Waipu Kittirandam Punarbal Vadiyar Sabain Sila Nibandanayal Karanamaha Munaliaka Urupinaralal made pretty Nataud Lepera Yella Uladaha Thiriver Indrade Kuripa Padika Patavarhal Apadipolakana Sichele பெற்ற மருத்துவ சான்றிதழ்கள் கோரப்படுவதாக தெரிய வருகின்றது யுத்தம் இடம்பெற்றிருந்த காலப்பகுதியில் கடுமையாக பாதிக்கப்பட்டிருந்த முன்னாள் இயக்க உறுப்பினர்கள் அப்போது அந்தந்த பகுதிகளில் இயங்கியிருந்த மற்றும் புலிகள் இயக்கத்தினரால் செயல்படுத்தப்பட்டிருந்த மருத்துவ நிலையங்களிலே சிகிச்சை பெற வேண்டிய நிலை இருந்தது அந்த காலகட்டங்களில் முறையான பதிவுகள் மற்றும் நோயாளி அட்டைகள் என்பன பெற்று கொள்ளக்கூடிய வாய்ப்புகள் இருக்கவில்லை என்றும் பாதிக்கப்பட்டவர்களது காயப்பட்ட தழும்புகளை தவிர அவர்கள் சிகிச்சை பெற்றதற்கான வேறு ஆவணங்கள் எதுவும் இல்லை என்றும் தற்போது அரச மருத்துவ மனைகளில் மருத்துவ சான்றிதழ்கள் பெற இயலாதுள்ளது என்றும் மேற்படி முன்னாள் இயக்க உறுப்பினர்கள் தெரிவிக்கின்றனர் தற்போதைய நிலையில் கடுமையாக பாதிக்கப்பட்டுள்ள முன்னாள் இயக்க உறுப்பினர்கள் தொழில் வாய்ப்புகள் இன்றியும் போதிய வாழ்வாதார வசதிகள் இன்றியும் தொடர்ந்தும் தீரமான வாழ்க்கையினையே மேற்கொண்டு வருகின்றனர் இத்தகைய நிலையில் இவர்களுக்கான நஷ்டஈடு கிடைப்பின் அது இவர்களுக்கு பெரும் உதவியாக அமையும் என்பது குறிப்பிடத்தக்கது எனவே புனர்வாழ்வு அதிகார சபையினால் கடந்த யுத்த காலகட்டத்தில் கடுமையாக பாதிக்கப்பட்டவர்களுக்கு வழங்கப்படுகின்ற நஷ்டஈடுகளை முன்னாள் இயக்க உறுப்பினர்கள் பெற மருத்துவ சான்றிதழ் தொடர்பில் இலகுவான மாற்று ஏற்பாடுகளை முன்னெடுக்க முடியுமா எனது மேற்படி கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதில் சொல்வார் என எதிர்பார்க்கிறேன்
நீங்கள் ஒரு முக்கியமான ஒரு கேள்வியை நீங்கள் கேட்டிருக்கின்றீர்கள் ஆனால் என்னுடைய கைகளில் இருப்பது அந்த 26ஆம் திகதி ஜனவரி மாதம் 1990ஆம் ஆண்டில் இருக்கும் அந்த பத்திரிகையின் படி 59/81 அந்த பத்திரிகையின் படி எனக்கு அந்த நஷ்டஈடை கொடுப்பதற்கு தடை செய்திருக்கின்றார்கள் that they say that terrorists cannot be paid compensation அதுக்கு ஏற்ற விதத்திலே நான் செப்டம்பர் மாதம் 2016ஆம் ஆண்டு நான் ஒரு கேபினட் பத்திரிகை போட்டேன் அதாவது இவர்களுக்கு பணம் கொடுக்க வேண்டும் என்று ஆனால் அதை அவர்கள் நிராகரித்தார்கள் அதனால் எனக்கு இருக்கின்ற பிரச்சனை என்னவென்றால் செப்டம்பர் மாதம் 2016ஆம் ஆண்டிலே போட்ட அந்த கேபினட் பத்திரிகை நிராகரித்து விட்டார்கள் அதனால் எனக்கு என்னுடைய கைகள் இருக்கும் திருப்பி வேணும் என்றால் நான் இன்னொரு பத்திரிகை போடலாம் நீங்களும் தயவு செய்து ஜனாதிபதிக்கும் பிரைம் மினிஸ்டருக்கும் கதைத்தால் நல்லது
அதை ஜனாதிபதி அவர்களுடனும் பிரதமர் அவர்களுடனும் கதைக்கலாம்
சரி இல்லை அது அந்த அந்த பத்திரிகை நான் உங்களுக்கு தாரேன் போன 2016ஆம் ஆண்டு கொடுத்த பத்திரிகை நான் உங்களுக்கு தாரேன்
நன்றி
நன்றி
ஜாய் வெரி குட் பொம்மா ஜாய் பாயிண்ட் ஆஃப் ஆர்டர் கரு விமல் வீரன் சமேத்
கரு கதாநாயகத்துமணி
මේ පාර්ලිමේන්තුවේ මීට පෙර විවාදයක් තිබුණා කුප්‍රකට බැඳුම් කර හොරකම පිළිබඳව ඒ කොමිෂන් සභාව විසින් නිකුත් කරපු වාර්තාව පදනම් කරගෙන විවාදයක් තිබුණා. නමුත් ඒ විවාදෙ දෙවෙනි දවසේදී එක්තරා මන්ත්‍රීතුමෙකුගේ කරුණු ඉදිරිපත් කිරීමක් මත භාෂා ත්‍රිත්වයෙන්ම මේ වාර්තා ලැබිලා නැහැ කියන පදනමින් ඒ භාෂා ත්‍රිත්වයෙන් මේ වාර්තා ලැබෙනතුරු ඒ විවාදේ කල් දැම්මා ඔබතුමාගේ නියෝගය පරිදි. දැන් අපි අහන්න කැමති ඒ භාෂා ත්‍රිත්වයෙන් ඒ කොමිෂන් සභා වාර්තා ලබාගෙන ඒ විවාදය පැවැත්වීම සඳහා ඔබතුමා අවශ්‍ය පීවර අරගෙන තිබෙනවාද? මොකක්ද ඒ සම්බන්ධ තත්ත්වය කියලා ගරු කතා කරන්න.
ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධයෙන් අපි මේ සමුදත් කතා කරලා මේ පක්ෂණයන්ගේ කතා වුණා. ඊට පස්සේ ඊයේ හැන්දෑ මට ලිපියක් ලැබුණා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. ඒක මාසයක් පමණ යනවා කියන. මොකද පිටු 1000 ගන්නක් තියෙනවා ට්‍රාන්ස්ලේට් කරන්න. ඒක ඉරි වෙලා තියෙනවා මෙතන මේ රාජභාෂා දෙපාර්තමේන්තුවේ. නැත්තම් අපි ඒක දාලා මේ සිකුරාදාට විවාද කරන්න අපි රිස්ක් කරලා තියෙන්නේ තවමත්. ඒක ප්‍රමාදයෙන් හින්දා අපි බ්‍රහස්පතින්දා නැවතත් කතාලා ඒක මහිත කල් දාන්න වෙයි. මොකද එතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ ද්‍රවිඩ භාෂාව ඒක සිංහල භාෂාවෙන් පමණයි තියෙන්නේ. දැන් අපේ එකඟත්වයක් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා නම් මුළු සභාවෙම පක්ෂනායක ඉංග වෙලා තිබුණා ඒවා භාෂාකච්ඡා රබන් නැවතත් සිංහල භාෂාවෙන් තිබිච්ච හින්දා එතුමාගේ විරෝධය පක්ෂනායකගේ රැස්වීමේ ඒකමතිව තීරණය කරන එක මගේ තීරණයක් පමණක් නෙමෙයි. කියන්න ගර්මන්තුමාව.
ඔහු කතානායකතුමනි භාෂා ත්‍රිත්වයෙන්ම ලැබීම වඩා වටින බව අපි පිළිගන්නවා. නමුත් දැන් කොමිෂන් සභා වාර්තා දෙකක් ආවනේ. දෙකෙන් එකයි සිංහලෙන් පමණක් කියවල
තියෙන්නේ.
අනිත් එක ඒ කියන්නේ මේ ගඳුම් කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ඉංග්‍රීසි පිටපතක් දීලා තියෙනවා.
ඒක හරි.
ඉතින් අඩුතරමේ අර සිංහලෙන් පමණක් දීපු එකේ ඉංග්‍රීසි හෝ දෙමළ හෝ එනකන් අර ඉංග්‍රීසියෙන් දීලා තියෙන බැඳුම් කර හොරකමට අදාළ කොමිෂන් සභා වාර්තාව අපිට විවාදයට ගන්න පුළුවන්.
ඒක ගරු මන්ත්‍රීතුමා.
අරක භාෂා ත්‍රිත්වයෙන් හෝ දෙමළෙන් ආවට පස්සේ ඒක දෙවනුව ගන්න පුළුවන්.
ඔව් ඒක පක්ෂනායකගේ රැස්වීමේ තීරණය කරලා දෙකම එකට ගන්න එක වඩා හොඳයි කියලා. ඒ තීරණය තමයි මම කියවා කියලා අපි නැවතත් රැස් වෙනවා. මම නැවතත් ඔබගේ කරුණ මම ඉදිරිපත් කරන්න.
හොඳයි කතානායකතුමනි, මම දන්නේ නැහැ පක්ෂනායක රැස්වීමේදී මොකක්ද තීරණය කියලා. හැබැයි ඉතින් ඕන පොඩි ළමයෙකුට උනත් තේරෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා. ඒක විවාදයට ගන්න පුළුවන්.
දෙකම එක දවසේ ගැනීමට තමයි බෞද්ධ මතය වෙන්නේ. මම අපි ඉදිරිපත් කරන ගෞරව මන්ත්‍රීතුමා හොඳයි. ගරු කරුණානායක මන්ත්‍රීතුමා කියන්නේ.
ඔබතුමා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මතනම් යැපෙන්නේ මේ පරිවර්තනය කරගන්න බොහෝ දීර්ඝ කාලයක් ගත වෙයි. මම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ධාරිතාව දන්න නිසා මම මේ කියන්නේ. මේ සඳහා වෙනත් උපයෝගී කරගත හැකි පරිවර්තකයන් සොයා ගැනීම වඩා සුදුසුයි කියයි මම හිතන්නේ. ඒක මාරි මේ බැඳුම් කර වාර්තාව ගැන අපිට කරන්න තියෙන විවාදය වැළැක්වෙන ආකාරයට පරිවර්තන ගැටලුව මෙහෙම හරස් කර තිබීම ඉතාමත්ම අසාධාරණයි. මේ වෙලාවේ විශේෂයෙන්ම විශ්වාස භංග යෝජනාවක් අගමැතිට විරුද්ධව තියෙන වෙලාව.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, මේක මම නෙමේ මේ ජනාධිපති ලේකම් තුමා තමයි විසින් තමයි මේක යොදලා තියෙන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. මට ඊයේ ලිපි එව්වා, ඒ වුණේ ලිපිය මේ මාසයක් ඇතුළත එකට දෙන්න සලස්වනවායි කියලා. අය බලමු. ඔව් හරි ගරු රත්නායක මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ඒ කරුණ සම්බන්ධවම ඔබතුමා දන්නවා ඔය විවාදය අතරමඟ නතර වෙලා තිබෙන්නේ. එකක් තිබෙනවා බරපතල වංචා දූෂණ පිළිබඳව දූෂණ චෝදනා 34ක් සම්බන්ධ වාර්තාව. ඒතර ඒ විවාදය කරගන්නත් බැරි වෙලා තිබෙනවා. ඒකෙන් බැඳුම් කර වාර්තාව සම්බන්ධව මේ ඒ විවාදය කරගන්නත් බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ වාර්තා දෙකම ඉතාම ඉක්මනින් අවශ්‍යයි. මොකද දැන් මෙහෙමයි, තමන් කරපු හොරකම් තියෙන වාර්තාව පස්සේ කතා කරන්නයි, වෙන අය කරපු හොරකම් කරපු වාර්තාව අද කතා කරන්න කියන එක සාධාරණ නෑ. අපි කියන්නේ දෙකම දැම්ම කතා කරන්න ඕන. ඔබතුමා ජනාධිපති ලේකම් රාජ්‍ය භාෂාවකට යට වෙන්නේ, ඒක ගැනම මත වෙන්නේ නැතුව ඔබතුමා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයක් හරි යොදවලා මේක කරන්න එක නිලියම කරනවා. ඒ වගේම ඔබතුමාගේ දැනගන්න කැමති දැන් අපි ක්‍රියාත්මක කරන්නවද අලුත් ස්ථාවර නියෝග මතද පාර්ලිමේන්තුව
පාලනය
පස්සේ.
ඒ සම්බන්ධයෙන්ම ඔබතුමාට කියන්නේ ඊයේත් කතා කරලා අද උදේත් මම කතා කරලා අපි පුළුවන් තරම් මේක ඉක්මන් කරන්න හදන්න. ප්‍රධාන කටයුතු අද න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 3 දක්වා එක බාර සංශෝධන පනත් කිරීම පද දෙවන වර්ගීම, 2 අධිකරණ සංවිධාන පනතේ නියෝග අනුමත කිරීමට, 3 නීති අධ්‍යාපන සභා ආඥාපන යටතේ රීති අනුමත කිරීමට. ගරු සභානායකතුමා, ගරු සාරති දුෂ්මන්ත නියෝජනමිතුමා,
කතානායකතුමනි, අද දින විශේෂයෙන්ම 1917 අංක 9 දරන
භාරාඥා පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත පනත් කෙඳුම්පත එවැගේම නීති අධ්‍යාපන සභාව ආඥා පනත සඳහා සංශෝධන එවැගේම අධිකරණ සංවිධාන පනතේ 60 වන වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 60 වන වගන්තිය යටතේ කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම තමයි තිබෙන්නේ විශේෂයෙන්ම මුලින්ම අදහස් දක්වන්නට බලාපොරොත්තු වෙනවා බාර ආඥා පනත යටතේ සංශෝධන විශේෂයෙන්ම අපි දන්නවා 1989 වසරේ G7 රටවල් විසින් විශේෂයෙන්ම ලෝකයේ හැටියට ගත්තාම මුදල් විශුද්ධිකරණයට එරෙහි වගේම ත්‍රස්වාදය සඳහා මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පිළිගත් රැකවරණ පිළිවෙත් කිහිපයක්ම සම්මත කරගෙන තිබෙනවා. ඉතින් ඒ තුළ අපේ රට ඇතුලේ අපි කොහොමද මේ කටයුතු තවදුරටත් ශක්තිමත් කරලා ඉදිරියට යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ කාරණාව තවදුරටත් ශක්තිමත් කිරීම තමයි මේ යෝජිත පනත් කෙටුම්පත හරහා සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ලෝ පුරා කලාපීය වශයෙන් ස්ථාපිත අධීක්ෂණ මධ්‍යස්ථාන 8ක් පවතිනවා. මේ අධීක්ෂණ මධ්‍යස්ථාන 8න් විශේෂයෙන්ම අපේ රටේ අපි අයිති වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියාවේ පිහිටි ආසියා පැසිෆික් කණ්ඩායමේ සමාජිකයෙක් හැටියට තමයි තිබෙන්නේ. ඉතින් මෙහෙම අපි මේ සමාජිකයෙක් වෙලා ඉන්නකොට විශේෂයෙන්ම මේ අටතේ අපි කරන්නට බලාපොරොත්තු වෙන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ ඇගේම් කමිටු වාර්තාවන් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සංශෝධන තමයි අද අපි මෙතන කතා කරන්නේ. විශේෂයෙන්ම ප්‍රදායකයන්ගේ භාරකරුවන්ගේ ආරක්ෂකයන්ගේ සහ භාරයේ අර්ථලාපීන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් භාරකරුවන් විසින් ප්‍රමාණවත් නිරවද්‍ය සහ කාලීන තොරතුරු ලබා ගැනීම සහ පවත්වාගෙන යාමට මේ තුළින් භාරකරුවන්ට නියම කරනවා. ඒ වගේම කාලීන පදනමක් මත තොරතුරු යාවත් කාල කිරීම සඳහා එම තොරතුරු නිසි බලධාරීන් වෙත ලබා දීමත් මේ හරහා සිද්ධ වෙනවා. ඒ වගේම වෘත්තීය භාරකරුවන් භාරය හා සම්බන්ධ නඩු කටයුතු වලට මැදිහත් වීමෙන් අනතුරුව අඩුම තරමින් වසර 5ක කාලයක් යනතුරු මෙම තොරතුරු පවත්වාගෙන යාම සඳහා එවැනි වෘත්තීයමය භාරකරුවන්ට නියම කිරීමත් මේ හරහා සිද්ධ වෙනවා. ඒ වගේම තොරතුරු හුවමාරු කිරීමේ අවශ්‍යතාවය බලාත්මක කිරීම සඳහා තිබෙන සමානුපාතික සහ නිවාරක අනුමැතීන් ඇතුළත් කිරීමත් මේ සඳහා සිද්ධ වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් අපරාධ වැළැක්වීම. ඒ වගේම මේ සඳහා මේ අපරාධ වැළැක්වීම සඳහා විශේෂයෙන්ම විශේෂ කාර්ය සාධක බලකායට තිබෙන අවධානම තවදුරටත් මේ ඔස්සේ අඩු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම ඒ යෝජිත පනත් කෙරුම්පත සම්බන්ධයෙන් මීට වැඩි අදහස් දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපි තවත් සුවිශේෂී පනත් සංශෝධනයක් අපි ගෙනවිලා තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලය අපි දන්නවා දැනට විදුහල්පතිවරයෙක් යටතේ පාලනය වෙන්නේ. නීති විද්‍යාලයට තිබෙන දිනෙන් දින මගින්දන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑම වගේම අනෙකුත් කරුණු කාරණා සංකීර්ණ වීමත් සමගම පරිපාලන සම්බන්ධයෙන් විශාල ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා විදුහල්පතිවරයා වෙත පැවරිලා තියෙන මේ වැඩ කොටස අඩු කර ගැනීම, ඒ වගේම පරිපාලන කටයුතු වල අඛණ්ඩ බව සහතික කිරීම, ඒ වගේම විද්‍යාලයේ දෙවන පාලන අධිකාරියක් සිටිය යුතුයි කියන තනතුර අදහස මත ඉඳලා අපි විශේෂයෙන්ම නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීන්දුව කරා. ඒ නිසා නීති අධ්‍යාපන සභාව විසින් යෝජනා කරලා තියෙන මේ සංශෝධනය සඳහාත් අනුමැතිය අපි මේ උත්තරීතර සභාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් අතිවිශේෂ අපේ අනුමැතිය බලාපොරොත්තු වෙන නියෝගය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ 88 වන වගන්තියේ අර්ථ නිරූපණයට අනුව පරමාණුක බලශක්ති පනතේ සඳහන් මහාධිකරණය යන්නේ නමාත්‍යවරයා විසින් අග්‍රමිනිස්ත්‍රකාරයන්ගේ විමසීමෙන් පසුව ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් නම් කරන කොළඹ අධිකරණ පළාතේ කලාපයේ පවත්වන ශ්‍රී ලංකාවේ මහාධිකරණය යන්නේ අදහස් වෙනවා. ඒ නිසා මං හිතන්නේ අද බොහොම වැදගත් කාලීන අවශ්‍යතාවල් තිබෙන අනපනත් කිහිපයක් සංශෝධන වගේම නියෝග තිබෙන්නේ. ඒ අවස්ථාවේ මම මතක් කරන්නට ඕනේ අපි මේ වෙනකොට පහුගිය කාලේ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම තමුන්නාසි දන්නවා මම මේ මාතෘකාවත් එක්කම තව මාතෘකාවකට මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්නේ
නීතිපති දෙපාර්තමේන්තු සම්බන්ධයෙන්ුත් විවිධ අදහස් මතවාද තිබුණා. විශේෂයෙන්ම අපි නීතිඥවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින පරිවැඩි කිරීම ඇතුළු මේ සියලු දේවල් කෙරෙහි අවධානය යොමු කරලා ඉවර වෙලා කාර්යක්ෂමතාවය ඉදිරියට ගෙන එන්නේ කොහොමද කියන වැඩපිළිවෙලක් යටතේ අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ අලුතෙන් රජයේ නීතිඥවරුන් 100ක්වත් බඳවගෙන මේ වැඩ කටයුතු ටික බොහොම ඉක්මනට අවසන් කරන්න. ඒ නිසා ඒ කාර්යයත් මතක් කරමින් මේ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් මේ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.